දේශනාවේ මාතෘකාව අටාරස මහා විපස්සනා පළවන කොටස.
තස්ස භවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අනිච්චානුපස්සනං කාවින්තෝ නිච්ච සංඤං පජාහති දුක්ඛානුපස්සනං කාවින්තෝ සුඛ සංඤං පජාහති අනත්තානුපස්සනං කාවින්තෝ අත්ත සංඤං පජාහති නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජහති කයානුපස්සනං භාවෙන්තෝ ඝනසඤ්ඤං පජහති වායානුපස්සනං භාවෙන්තෝ ආයුහනං පජහති විපරිණාමානුපස්සනං භාවෙන්තෝ ධුවසඤ්ඤං පජහති අනිමිත්තානුපස්සනං භාවෙන්තෝ නිමිත්තං පජහති අප්පනිහිතානුපස්සනං භාවෙන්තෝ පනිදිං පජහති ශුඤ්ඤතානුපස්සනං භාවෙන්තෝ අභිනිවේසං පජහති අධිපඤ්ඤා ධම්ම විපස්සනං භාවෙන්තෝ සාරාදානං පජහති යථාභූත ඥානදස්සනං භාවෙන්තෝ අම්මෝහාභිනිවේසං පජහති ආදීනවානුපස්සනං භාවෙන්තෝ ආලයාභිනිවේසං පජහති පටිසංඛානුපස්සනං භාවෙන්තෝ අප්පටිසංඛං පජහති විවට්ටානුපස්සනං භාවෙන්තෝ සංයෝගාභිනිවේසං පජහති. මෙවර කෙටි වශයෙන් විදර්ශනා භාවනාව පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. විදර්ශනා භාවනාවේදී විදර්ශනා භාවනාව කරන්නා වූ අවස්ථාවේදී ඒ කරන භාවනාවට භාවනාවේ එක්තරා අවස්ථාවකට ලක්ඛනාරම්මණික විපස්සනාව කියලා ව්‍යවහාරයක් කෙරේ. මේ ලක්ඛනාරම්මණික විපස්සනාව ආරම්භයේ පටන්ම සංස්කාරයන් පිළිබඳව තිබෙනා වූ නොදැනුවත්කම්, නොගැලපෙන හැඟීම්, නොගැලපෙන දැනීම්, කෙලෙස් සහගත හැඟීම් කියන මේවා ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙන හැටි සලකන්න තියෙන්නේ. මේ අනුපස්සනා නාමයෙන් කතා කරන්නේ මේ ඒ විදර්ශනාව පවත්වන්නව අවස්ථාවේදී යොදන්නා වූ හිතට, ඒ කියන්නේ සල්ලක්කන චිත්ත පරම්පරාව කියලා ඒකට කතා කරන්නේ. ඒ සල්ලක්කන චිත්ත පරම්පරාව හඳුන්වන වචනයි මේ අනුපස්සනා කියලා සඳහන් වෙන්නේ. මේ අනුපස්සනා කියන වචනයේ තේරුම පැහැදිලි වශයෙන් ගන්නවන අනුපස්සනා කියන්නේ නැවත පස්සනා, නුවණින් බැලීම, නුවණින් සැලකීම. එතකොට සල්ලක්කන කියන සැලකීම ප්‍රකට කළා දැන ගැනීම කියන මේ තේරුමේ වැයි තියෙන්නේ. මේ අනුපස්සනා වාසයෙන් සඳහන් වන දැනීම් කොටස්, සැලකීම් කොටස් සූත්‍ර දේශනාවේ කිවාකාරයකින් තියෙනවා. අනිච්ච, දුක්ඛ, අනාත්ම කියලා ওই විදිහට තුන් ආකාරයකින් බොහෝ තැන්වල සඳහන් වෙනවා. අනුච්ච, අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන. එතකොට සතිපට්ඨාන සූත්‍රයේහි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන ඒ කොටස් හතරටම සඳහන් වෙන්නේ අනුපස්සනා කියන නාමය. මේ අනුපස්සනාව මේ විදිහට ඇතම් තැනක තුනකට තියෙනවා, ඇතම් තැනක හතරකට තියෙනවා. කියන්නේ අනිච්චානුපස්සන, අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා ඔය විදිහට හතර ආකාරයකට තියෙනවා. සමහර තැනක මේ අනුපස්සනා වශයෙන් සඳහන් වෙන සැලකීමේ ක්‍රමය අනුපස්සනා නාමයේ නැතුව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ ආබාධතෝ කියලා ඔය විදිහට සූත්‍ර දේශනාවල 11 ආකාරයකින් පෙන්වුම් කරනවා. ඒවත් මේ විදර්ශනා ඥානයේ විදර්ශනා හිත් පරම්පරාව පවත්වන හැටි ඒ පුජ්‍යලයන්ට ඒ පුජ්‍යලයන්ගේ අදහස් අනුව ඒ පුජ්‍යලයන්ට ගැළපෙන හැටියටයි ඒ දේශනාවල් පවත්වලා තියෙන්නේ. එතකොට ආනාපාන සූත්‍රයේ ඒ හතර ආකාරයකට සඳහන් වෙන ඊළඟට සත්තානුපස්සනා කියලා අනුපස්සනා සතකටත් සඳහන් වෙනවා. මෙතන අපි අද මාතෘකාවසයෙන් තැබුවේ ඔය හැම එකක්ම වාගේ එකට කැටි කරලා තේරුම් කර දීමට බලාපොරොත්තු වෙන අට්ඨාරල මහා විපස්සනා කියන මේ විපස්සනා ක්‍රමයයි. විදර්ශනා භාවනාව කරන යෝගාවචරය ඇතැම් විටක මේ ත්‍රිවිධ අනුපස්සනාවල් අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ අනුපස්සනාවල් තුනෙන් කාර්ය සම්පූර්ණ කරගන්නවා සමහර යෝගාවචරය. අරිහත්වයන් සම්පූර්ණ කරගන්නවා මේ තුනෙන්. ඒ තුනම මදි වෙනවා සමහර විටක. ඒ අත සමහර විටක හතර ආකාරයකින් සිහි කිරීමෙන් චූල තණ්හා සංකය සූත්‍රයේ සඳහන් වෙන්නේ සෝ වේදනාසු, සෝ තාසු වේදනාසු, අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති. ඔන්න ඔය විදිහට සඳහන් වෙන. එතනිනුත් ඒ ටිකෙනුත් අරිහත්වේ පුළු ගන්නලා තියෙනවා. ඊළඟට එයින් සම්පූර්ණ නොවන ඇත්තන්ට සත්තානුපස්සනා, මේ මුලින් කියාපු කොටස් හතර. කියන්නේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිච්ඡග්ගානුපස්සනා. මේ කොටස් හතෙනුත් සමහරු සම්පූර්ණ කරගන්නවා. උපරිමාර්ග භාවනාව සම්පූර්ණ කර ගැනීමට විශේෂයෙන් මේ අට්ඨාරස මහා විපස්සනාව අවශ්‍යයි. විදර්ශනාව සම්පූර්ණ කර ගැනීමට අට්ඨාරස මහා විපස්සනාව ඉතාම ප්‍රයෝජනයි. එතකොට මේ විපස්සනා ක්‍රමය කියන්නේ මේ ලක්ඛනාරම්මණික විපස්සනාව කියලානේ අපි මුලින් සඳහන් කළේ. මේ ලක්ඛනාරම්මණික විපස්සනාවල් පවත්වන පිළිවෙල සම්බන්ධව මේ 18 ක්‍රමය සම්පූර්ණ කිරීමට අද එක දවසකින් පුළුවන් වෙන්නේ නැහැ. සමහර විට දවස් කීපකින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා ඇති. හොඳට සිහිය යොදාගෙන තමන්ගේ භාවනාවල් සම්පූර්ණ කර ගැනීමට උපකාර වන මේ විපස්සනා ක්‍රමය තමන් තුළ හොඳට දියුණු කර ගැනීමට අදිෂ්ඨාන කරගෙන මේ දේශනාවට කන් යොමු කරගන්න හැටියට මතක් කරගන්න. එතකොට ලක්ඛනාරම්මණික විපස්සනාව කිව්වහම මේ ලක්ෂණයන් අරමුණු කරගෙන පවත්නා වූ විදර්ශනාවයි. බුදුරජාණන් වහන්සේ වෙන තැනක දේශනාවල් කළා තියෙනවා. සෝවත භික්ඛවේ භික්ඛු අභිඤ්ඤයේ ධම්මේ අපරිජානං, අභිඤ්ඤයේ ධම්මේ අනභිජානං, පරිඤ්ඤයේ ධම්මේ අපරිජානං, අභබ්බෝ නියාමං ධම්මං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං කියලා දේශනාවක් වෙන තැන්වල සඳහන්. අභිඤ්ඤය ධර්මය අභිජානනේ විශේෂයෙන් දැන ගැනීම කරන්නේ නැතිව, පරිඤ්ඤයේ ධම්මේ පරිඤ්ඤය ධර්මයන් විශේෂයෙන් පරිඥානයේ දැනීම සම්පූර්ණ දැනීම සම්පූර්ණ කරගන්නේ නැතිව මේ නියාම ධර්මයකට, නියාම කියන්නේ මාර්ග ධර්මයකට පැමිණෙන්න කුසල ධර්මයන්නේ සම්පූර්ණ භාවයකට පැමිණීමට අභව්‍යේ අභබ්බෝ අනියාමං ධම්මං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු. නියාමයේ කියන්නේ ලෝකෝත්තර ධර්මයකින් නියම වීම සංඛ්‍යාත තත්වයකට පැමිණීමකට අභව්‍යේ කියනවා. කවුද අභව්‍ය? අභිඤ්ඤා පරිඤ්ඤා කියන මේ දෙක සම්පූර්ණ නොගත් යෝගාවචරය. එතකොට යෝගාවචරයකට අභිඤ්ඤාව සම්පූර්ණ විය යුතුයි, පරිඤ්ඤාව සම්පූර්ණ විය යුතුයි. අභිඤ්ඤාව සම්පූර්ණ වීමටත් පරිඤ්ඤාව සම්පූර්ණ වීමටත් ලක්ඛනාරම්මණික විපස්සනාව හොඳට පැහැදිලිව හිතේ තැම්පත් කරගත යුතුයි. එතකොට මේ අභිඤ්ඤය කිව්වේ මොකද්ද? පරිඤ්ඤය කිව්වේ මොකද්ද? අභිඤ්ඤය ධර්ම දැනගත යුතු විශිෂ්ටඥානෙන් දැනගත යුතු ධර්ම අභිඤ්ඤය ධර්ම. පරිඤ්ඤය කියන්නේ ඒ විදියෙම විශිෂ්ට වූ ඥානෙ පැතිර දැනගත යුතු ධර්ම. එතකොට අර ලක්ෂණ අවබෝධය කියන එකයි මේ වචන දෙකෙන්ම සඳහන් වෙන්නේ. පඤ්චත්ත ලක්ෂණ අවබෝධයයි සාමාන්‍ය ලක්ෂණ අවබෝධයයි කියන මේ දෙකයි මේ වචන දෙකෙන් ගන්න. විදර්ශනාව පවත්වාගෙන යන අවස්ථාවේදී විශේෂයෙන් සලකන්න තියෙන්නේ සමාධිය, ප්‍රඥාව සම්බන්ධ කරගත්ත සමාධිය හොඳට වැඩෙන්න ඕන. ඒ වැඩෙන සමාධියට ප්‍රඥාව නිතරම කිට්ටු වෙන්න ඕන. ඒ කියන්නේ සමාධිය දෙවෙනුව තියාගෙන ප්‍රඥාව මූලිකව තියාගෙන කටයුතු කරන්න ඕන විදර්ශනා කාර්යයේදී. විදර්ශනා කාර්යයේදී ප්‍රඥාව මුල් වෙන්න ඕන. එතකොට අර ලක්ඛන රම්මනික විපස්සනාමයේ කිව්වේ ප්‍රඥාවට කියන නම. ඒක සම්පූර්ණ වීමට සමාධිය නැතුව බෑ. එනිසා නොකඩවා සමාධියක් ලබා ගන්න ඕන. හතරෙන් පතර කඩවෙමින් සමාධිය යනවා නම් ඒත් දුර්වලයි. සමාධිය කඩවෙන්නේ මොක් නිසාද? සමාධිය කඩවෙන්නේ මේ නිවරණ නිසා. හැකිත අඳුරට මේ විදර්ශනා භාවනාව යෙදෙන පින්නතුන් නොකඩවා සමාධිය රැක ගන්න මහන්සි ගන්නවා. සමාධියට බාධක වෙන නිවරණයන්ගේ හිත අවුල් කරගන්නේ නැතුව සමාධිය රැක ගන්න ඕන. ඒ විදිහේ සමාධිය රැකගෙන යන්නා වූ අවස්ථාවේදී තමයි අර ප්‍රඥාව මූලික වෙලා මේ ලක්ඛණාරම්මනික විපස්සනාව සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ ලක්ඛණාරම්මනික වශයෙන් අර පච්චත්ත ලක්ඛණයයි සාමාන්‍ය ලක්ඛණයයි කියන මේ දෙක සම්පූර්ණ වෙන්න ඕන. පච්චත්ත ලක්ඛණය කියන්නේ මුලින්ම විදර්ශනාව කරන්නා වූ පින්වතාට සමාධිය සම්පූර්ණ වේ. සමාධිය හොඳ සම්පූර්ණ වෙනකොට ඒ තමන් කර්මස්ථානයට ගත්ත අරමුණු කොටසෙහි ප්‍රකටව දැනෙන අරමුණු කොටසක් තමන් ඉදිරිපත් කරගන්නේ. කියන්නේ කර්මස්ථාන රහසක් තියෙනවා, තියෙන්න පුළුවන්. එයින් තමන්ට හොඳට ප්‍රකටව දැනෙන කොටසකට හිත යොදා ගන්න. ඒ හිත යොදා ගන්න අවස්ථාවේදී ඒ හිත එතකොට සංඛාරයන් අරමුණු කරගෙන ඒ හිත පවතින්නේ. සංඛාරයන් අරමුණු කරගෙන පවතිනා වූ මේ හිත සමාධියෙන් තැම්පත් කරගන්න. තැම්පත් කරගත්ත හිත අර අරමුණු වෙච්ච සංඛාර කොටසට හිත යොදාගෙන ඒ හිත යොදාගෙන ඒ සංඛාර කොටසෙහි හිත යොදාගෙන ඉන්නව අවස්ථාවේදී ක්‍රමයෙන් හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන හිත ඇතම් විටක අර ක්ෂණික සමාධි තත්ත්වෙන් තැම්පත් වෙන්න පුළුවන්. ඇතම් විට යෝගාවචරයා පුරුදුකාරයෙක් නම් අර්පණා සමාධිය නුතියට තැම්පත් වෙන්න දැක්කර ගන්නට පුළුවන්. ඔය කොයි සමාධියකින් හරි හිත හොඳට තැන්පත් වෙලා තියෙන්න ඕන. ප්‍රඥාවේ කාර්යය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ එවිටයි. එහෙම නැතුව සමාධිය නියමන්නවට නැත්නම් කඩ වෙනවා නම් කැඩි කැඩි යනවා නම් අර ප්‍රඥාවේ කාර්යය නියමන්නවට කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. එතකොට සමාධියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. මෙන්න මේ පාඩුව නොවෙන්ද නියම අන්දමට කර්මස්ථාන කොටසෙහි හිත යොදා ගන්න පුරුදු කරගන්න ඕන. එතකොට මේ විදිහේ පුරුදු කරගත්ත යෝගාවචරයාට එක් කිස් ගහක් වුණත් සෑහෙනවා. එතකොට ආනාපාන දෙකෙන් තමන්ට හොඳට ප්‍රකටව දැනෙන හුස්ම ඇතුල් වීමේ පිටවීමේ ක්‍රමයක් තිබෙනවා නම් හොඳට ප්‍රකටව දැනෙන ආන්දමට එතෙන් හිත යොදාගනි. එතකොට වෙන යම් කිසි ශාරීරික කොටසකට හරි හිත යොදාගෙන සිටින්න ඕන. එතකොට සමාධිය රැකෙන්න පුළුවන්. සමාධිය රැකෙනකොට මේ කියන ආන්දමට ප්‍රඥාවේ කාර්ය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. මේ ළඟට අපි හිතන්නට ඕන අර මුලින්ම ලැබෙන්න ඕන අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් වැටහිම නෙමෙයි මුලින් වෙන්න ඕන. විදර්ශනාවේදී විදර්ශනාව සම්බන්ධව කතා කරනකොට බොහෝ විට අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ සංස්කාරයන් තේරුම් ගැනීමයි කියලායි කතා කරන්නේ. නමුත් මේ විදර්ශනාව ක්‍රමානුකූලව යන්න ඕන නිසා පළමුවෙන්ම අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් නොව පච්චත්ත ලක්ෂණේ කියන පච්චත්ත ලක්ෂණේ කියන ඒ සංස්කාර කොටසට අයිති පුද්ගලිකව අයිති ලක්ෂණයට හිත යොදන්නට ඕන. එතකොට ඒකයි පළමුවෙන් ප්‍රකට වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් පඨවි ධාතු කොටස සම්බන්ධව අපි කල්පනා කරමු. තමන් මොන කොටසකට හරි හිතෝ දාගෙන භාවනා කරන්න අවස්ථාවේදී රූප කොටසකදී මුලින්ම තමන්ට වැටහෙන්න ඉඩ තියෙනවා රූප පඨවි කොටස. පඨවි කොටස වැටහෙනකොට පඨවි කොටස වැටහෙන්න ඕන පඨවි කොටසට ආයිති කුජලික ලක්ෂණයෙන් වැටහෙන්න ඕන. අනික දුක්ඛනාත්ම කියන ලක්ෂණ වශයෙන් නෙවෙයි. ඒක දෙවනුවයි වැටහෙන්නේ. මුලින් වැටහෙන්න ඕන පච්චත්ත ලක්ෂණී කියන පුජ්‍යලික ලක්ෂණී. පඨවි ධාතුව සම්බන්ධව වැටහෙන්න ඕන තණ්ඩ ලක්ෂණී. ආපෝ ධාතුව පිළිබඳව වැටහෙන්න ඕන පග්ගරණ ලක්ෂණී. තේජෝ ධාතුව පිළිබඳව වැටහෙන්න ඕන පාචක ලක්ෂණී. වායෝ ධාතුව පිළිබඳව වැටහෙන්න ඕන සමුදීරණ ලක්ෂණී. සමුදීරණ ලක්ෂණී කියන්නේ චාරණ ගතිය, එළවෙන ගතිය, හට මෙහාට යන ගතිය. මෙන්න මේ විදිහට මේ ලක්ෂණ වලට කියන්නේ පච්චත්ත ලක්ෂණ. එතකොට චිත්තේ පච්චත්ත ලක්ෂණේ මොකද? අරමුණු දැනීම. අරමුණක් දැනීම පස්සේ නාම ධර්මයන් වශයෙන් ලැබෙන පස්සේ පුජ්‍යලික ලක්ෂණේ මොකද්ද? ස්පර්ශය, අරමුණේ රස විඳීම. මෙන්න මේ විදිහට ඒ දේවල් පිළිබඳව පුජ්‍යලික ලක්ෂණ ඉස්සෙල්ලා වැටහෙන්න ඕන, මුලින් වැටහෙන්න ඕන. ඒ මුලින් ඒ විදිහට වැටහෙනකොට ඒ ධාතු ලක්ෂණ සම්පූර්ණයෙන් වැටහිලා හිටිනවා. සම්පූර්ණයෙන් ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා ධාතු ලක්ෂණ. මේ ධාතුවේ ලක්ෂණය මේකයි, මේ ධාතුවේ ලක්ෂණය මේකයි, මේ ධාතුවේ ලක්ෂණය මේකයි. ධාතු ලක්ෂණය හොඳට වැටහෙනකොට ඒක උපකාර වෙනවා සාමාන්‍ය ලක්ෂණේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සාමාන්‍ය ලක්ෂණේ කියන එකට කියන්නේ. ඒ සාමාන්‍ය ලක්ෂණේ කියන එකේ තේරුම පොදු ලක්ෂණේ. සියලුම සංස්කාර ධර්මයන්ට අයිති ලක්ෂණ තුනයි ප්‍රධාන වශයෙන්. මොකද අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනයි සාමාන්‍ය ලක්ෂණේ. මෙන්න මේ විදිහට විදර්ශනා භාවනාව කරන්න අවස්ථාවේදී පළමුවෙන් පඤ්චත්ත ලක්ෂණේ අවබෝධ වුණයින් පස්සේ හිත යොමු කරන්න ඕන සාමාන්‍ය ලක්ෂණේ. එතකන් ඒවා සම්පූර්ණයෙන් වැටහෙන තුරු ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට හිත යොදන්න උවමනා නැහැ. ඇතම් විට ඇතම් යෝගාවචරයන්ට පැරණි පුරුදු අනුව උපනිශ්‍රේ බහුල වශයෙන් තිබෙන්නා වූ යෝගාවචරයන්ට ඇතැම් විටක අනිච්ච දුක්ඛානාත්ම කියන ලක්ෂණයක පාරට වැටෙන්න පුළුවන්. ඒ ඇත්තන්ට ඉක්මනින් පුළුවනි අවබෝධයක් කරගන්න ඥාන කෘතිය සම්පූර්ණ කර ගැනීම. ඒ විදියට හැම කෙනෙක්ම හිතන්න යන නරකයි. අනිත් එක තමන්ට සදර පුරුද්දක් නැහැ කියලා පසුබට වෙන්නත් නරකයි. තියෙනවා කියලා ඉස්සරහට පනින්නත් නරකයි. මේකේ මධ්‍යස්ථව නියම ක්‍රමයට කටයුතු කරනකොට විදර්ශනාව පවත්වන අවස්ථාවේදී මේ ලක්ෂණ කටවි ධාතු ආදීගේ පඤ්චත්ත ලක්ෂණ වැටහිගෙන ඊළඟට අනිත්‍ය ලක්ෂණ ආදී වැටහෙනවා නම් වැටහෙන පිළිවෙලට හිතේ දුවට කමක් නැහැ. සම්පූර්ණ කර ගැනීමට නම් තමන් මේ රූප කොටස් පිළිබඳව පඤ්චත්ත ලක්ෂණේ තේරුම් ගන්න ඕන. ඒ කොටස් වලට ආйти ලක්ෂණේ තේරුම් ගන්න ඕන. බොහෝ විට විදර්ශනා භාවනා කරන යෝගාවචරයන්ට ඒවා වැටහෙනවා. දැන් විදර්ශනා භාවනාව ගෙන යන අවස්ථාවේදී ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ ඇඹරෙන ගතියක් තියෙනවා. ශරීරයේ දවන ගතියක් වැටහෙනවා. ශරීරයේ වෙන් වෙන ගතියක් තියෙනවා. ඒකට ඒකාබද්ධ වෙන ගතියක් තියෙනවා. වැగిරෙන ගතියක්. ওই විදිහට දැනෙන අවස්ථාවල් තියෙනවා. ඒ වැටෙන්නේ මොකද්ද? මේ පඤ්චත්ත ලක්ෂණ. ධාතුන් පිළිබඳ පඤ්චත්ත ලක්ෂණ. අරමුණට හිත පනින්නා වගේ දැනෙනවා. එතකොට අරමුණයකට සම්බන්ධ වෙනවා, යෑවෙන්නා වගේ දැනෙනවා. ඔන්න ඔය විදිහේ නාම සම්බන්ධවත් ඔය විදිහට අවබෝධ ඇති වෙනවා. ඒවා පච්චත්ත ලක්ෂණ. ඒ පච්චත්ත ලක්ෂණ හොඳට සම්පූර්ණ වෙනතුරු සාමාන්‍ය විදර්ශනා භාවනා කරන නැත්තා ඒවා හොඳට ප්‍රකටව දැනෙන තුරු ඉස්සරහට පනින්න යන නරකයි. මහන්සියෙන් අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ලක්ෂණය ඉස්සරහට ගන්න යන නරකයි. ඒකට අවස්ථාවක් පැමිණෙනවා. පඤ්චත්ත ලක්ෂණ හොඳට වැටහිගෙන වැටහිගෙන යනකොට ඔන්න ඒ ධර්මයන් පිළිබඳව ඒ ධාතු වශයෙන් ඒ කොටස් වැටහෙනකොට එකක් එකක් පාසා වෙන්වෙන්ව වැටහෙන්න පටන් ගන්නවා. ඒ වෙන්වෙන්ව වැටහෙන්න පටන් ගන්නකොට අන්න අවස්ථාව සැලසෙනවා මේ ත්‍රිලක්ෂණ අනුපස්සනාවට. ඒ නිසා ඉක්මන් වෙන්නේ නැතුව භාවනා මාර්ගයේ හිත යොදාගෙන යන්න. මෙන්න මේ විදිහට පඤ්චත්ත ලක්ෂණය කරගෙන යන්න අවස්ථාවේදී ඊළඟට කරන්නා වූ අනුපස්සනාවයි මේ ත්‍රිලක්ෂණ අනුපස්සනාව මුලින් තියෙන්නේ. මේ දේශනාවේ කොටස් 18ක් සඳහන් වෙනවා. අනුපස්සනා 18ක් සඳහන් වෙනවා. අට්ඨාරස මහා විපස්සනා කියලයි සඳහන් වෙන්නේ. බොහෝම අටුවා පොත්වල මේ කර්මස්ථානයේ ගෙන යන යෝගාවචරයන් සම්බන්ධව දියුණු වෙච්ච ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්න සූදානම් ස්වභාවයක් තියෙන යෝගාවචරයන් හඳුන්වන්නේ අට්ඨාරස මහා විපස්සනාවන්හි වැඩ කරන යෝගාවචරයන් කියලා. හිත යොදන යෝගාවචරයන් කියලා. එබඳු ඇත්තන්ට ඉක්මනින් වහාම ප්‍රතිඵල සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඒ නිසා මේ විපස්සනා 18 ක්‍රමයෙන් තේරුම් අරගෙන තමන් තුළ දියුණු කර ගැනීමට මහන්සි ගැනීමයි මේ යෝගාවචර පිළිසට අද මතක් කරන්න තියෙන්නේ. එයින් අද අනිච්චානුපස්සනං භාවෙන්තු නිච්ච සංඥං පජහති දුක්ඛානුපස්සනං භාවෙන්තු සුඛ සංඥං පජහති අනත්තානුපස්සනං භාවෙන්තු අත්ත සංඥං පජහති කියන මේ ත්‍රිවිධ අනුපස්සනාව පිළිබඳව කෙටි තේරුමක් මතක් කර දෙන්න අද බලාපොරොත්තු වෙනවා. අනිච්චානුපස්සනං භාවෙන්තු නිච්ච සංඥං පජහති අනිච්චානුපස්සනාව වඩන්නා වූ යෝගාවචරය නිත්‍ය සංඥං පජහති නිත්‍ය සංඥාව දුරලයි ඈත් කරයි. ඒක තේරුම අප්‍රකට නුදුට ප්‍රතිත්තයි. අනිච්චානුපස්සනං භාවෙන්තු අනිච්චානුපස්සනාව වඩන්නා නිත්‍ය සංඥං පජහති නිත්‍ය සංඥාව දුරු කරයි. අනිත්‍ය සංඥාව හොඳට අනිත්‍ය භාවනාව හොඳින් සම්පූර්ණ කරගෙන යන්නා වූ අවස්ථාවේදී ලැබෙනා වූ ප්‍රතිඵලය මොකද්ද? හිත ඇතුලේ අනන්ත අපරිමාණ කාලයක් මුළුල්ලේ පැතිරීගෙන ඉතිරීගෙන ස්ථිර වෙලා තිබුණා වූ නිත්‍යය නිත්‍ය කියන සංඥාව නිත්‍යය කියලා හැඟීම හැඳිනීම පජහති අයින් කරනවා. අයින් වෙනවා ඒ වෙලාවේ. ඒ කියන්නේ අයින් වෙනවා කියන්නේ තාවකාලිකව අයින් වෙනවා. එතකොට අපිට මෙතන හුඟා විස්තර කරන්න තිබෙනවා. නමුත් ඒ තරම්ම මේ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වචන දෙක ගැන. කෙටි විස්තරයක කරන්නේ අනිච්චානුපස්සනාව. කියන එක කෙටියෙන් දන්නවා කවුරුත්. අනිච්චස්ස අනිච්ඡන්ති අනුපස්සන අනිච්ඡානුපස්සන. අනිච්චස්ස අනිච්ඡන්ති අනුපස්සන අනිත්‍ය අනුපස්සන. හොඳ තේරුමක් ඒකේ තියෙන්නේ. අනිත්‍යස්ස අනිත්‍ය වූ පංචස්කන්ධයාගේ සංගත ධර්මයාගේ ධර්ම සමූහයාගේ අනිත්‍යං ඉති අනුපස්සන. අනිත්‍යය අනිත්‍යය කියලා අනුපස්සන නැවත නැවත සලකා බැලීම අනිත්‍යානුපස්සන. අනිත්‍යානුපස්සන නම් වේ. මේ භාවනාව කරන මේ අවස්ථාවට එනකොට යෝගාවචරයාට හුඟක් දුරට හිතේ තැම්පත්කම තියෙනවා. අර පංචස්ත ලක්ෂණ අවබෝධ වෙලා දැන් තියෙනවා. සංකත ධර්මයන් සම්බන්ධව කෙටියෙන් හැඳිනීමක් ධාතු වශයෙන් වැටහීමක් තියෙනවා. වැටහීමක් ධාතු වශයෙන් තියෙන නිසා මේවා මේ සංකත ධර්මයන් සම්බන්ධව තත්ත්වයේ තේරුම් අරගෙන තියෙන නිසා මේ අනිත්‍යානුපස්සනාව මෙතෙන්ට හොඳට ගැළපීලා හිතට එනවා. ගැළපීලා හිතට එන ස්වභාවයක් තියෙනවා. මේ අනිත්‍ය අනුපස්සනාව හොඳ ප්‍රඥාසහගත ක්‍රියා සමූහයක්. ක්‍රියා සමූහය ඥාන කොටින්ම කියනවනම් ඥාන කර්මයේ ක්‍රියා සමූහය. මේ ඥානමය ක්‍රියා සමූහය විරුද්ධයි නිත්‍ය කියන මේ හැඟීමට සංඥාවට. නිත්‍ය සංඥාන් කිව්වහම අපි සංඥා කියන්නේ හැඳිනීම. ඒ හැඳිනීම විතරක් ගන්නෙ නැහැ. එහෙමනම් සංඥා චිත්ත දිට්ඨි නිත්‍ය සංඥා නිත්‍ය චිත්ත නිත්‍ය දිට්ඨි කියන අවස්ථා තුනම අපට සම්බන්ධයි. සත්වයන්ට නිත්‍ය සංඥාව තියෙනවා. නිත්‍ය හිත් පහළ වෙනවා. නිත්‍ය දිට්ඨි පහළ වෙනවා. නිතර පහළ වෙන ගතියක් තියෙනවා. එතකොට සංඥාව කියන්නේ හැඳිනීම. ඒ හැඳිනීම මිත්‍යා සංඥා කියලා ඒවට කියන්නේ. මිත්‍යා සංඥාවක් අරගත්තාම නම් යම්කිසි අරමුණක් සම්බන්ධව වැරදි යන්නමට හැඳිනීම ඇති කරගන්නවා. වැරදි හැඳිනීම ඇති කරගන්නක බොහොම භයානක දෙයක්. ඒ පුද්ගලයන් සම්බන්ධව, දේවල් සම්බන්ධව, මේ ධර්මයන් සම්බන්ධව වැරදි හැඳිනීම ඇති කරගන්නවා. මුලින් මේ වැරදි හැඳිනීම මෙයා මෙහෙමයි, මේක මෙහෙමයි, මේ දේ මෙහෙමයි කියලා හැඳිනීමක් ඇති කරගන්නවා. එක සැරයක් සංඥාවක් ඇති කරගත්තාම දෙවෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් ඒක තර වෙනවා. තුන්වෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් තර වෙනවා. තවත් දියුණු වෙනවා. මේ සංඥාව මේ විදිහට සිය දහස් වරක් ඒ අරමුණ දිහාව බලන්න බලන්න සිය දහස් වරක් නොයෙක් තැන් වලින් නොයෙක් ලකුණු අරගෙනයි මේ සංඥාව පහළ වෙන්නේ. එතකොට එක අරමුණක් පිළිබඳව වැරදි අන්දමට ලකුණු ගත්තොත් සිය දහස් වරක් මේ දෙය කොයිතරම් නරකට හිතේ හැඳිනීම වෙලා තිබෙයිද. මේ විදිහට ඇතිවෙච්ච මිත්‍යා සංඥාව දියුණු වුණාම ඒ දියුණු වෙච්ච මිත්‍යා සංඥාව කඩන්න බොහොම අමාරුයි. කොයිතරම් කිව්වත් කඩන්න අමාරුයි. අන්තිමේදී මිත්‍යා සංඥාවෙන් නවතින්නේ නැහැ. ඒ මිත්‍යා සංඥාව පෙරලා ගන්නවා මිත්‍යා චිත්තයට. හිතම පහළ වෙනවා අන්තිමේදී. අර හැඳිනීම සංඥාපූර්වකයි හිත. ඊළඟට චිත්තපූර්වක සංඥාව ඇති වෙනවා. අර සංඥාව මේකට සම්බන්ධ වෙන චිත්තපූර්වක සංඥාව. හිත මුල් කරගෙන ඇති වෙනවා. ඊළඟට හරියට වඩා ඒක දියුණු. ඒ ගත්ත අරමුණ වැරදි යන්නමට ගත්ත අරමුණ කොයිතරම් භයානකද. අන්තිමේදී ධිට්ඨි තත්වයටත් පෙරෙනවා. එතෙන්දී ඒ ධිට්ඨි තත්වයට පෙරෙනුනෙන් පස්සේ කවුරු කිව්වත් ඒක වළක්වන්න බෑ. මොනාන්දමකින් කිව්වත්
ඇයි මට මේක පේනවනේ හොඳට? කවුරු කිව්වත් මම මේක ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. බුදුරජාණන් වහන්සේ ළඟදී වුණත් මම ඔයගේ කතාව බාරගත්තා. මට පේනවා හොඳට. මට හොඳට මේක පේනවා. මට හොඳට දර්ශනේ දිනනවා. මම මොඩෙක් නෙමෙයි. මම ඥානවන්තයෙක්. මට මේක හොඳට මම බලන දහලට කාටවත් පේන්නේ නැති එකයි මේක වරද කියලා අනුන්ටයි දොස් කියන්නේ. අමාරු විට බුදුරජාණන් වහන්සේ දොස් කියන්නේ. අර සත්‍යක වාගේ උදවියට. ඉතින් මෙන්න මේ தත්වයට ගිහිල්ලයි මේ දේවල් දෙන්නේ මේ හැංගීම් හිතවිලි දෘෂ්ටි. මෙන්න මේවා අනිත්‍යානුපස්සනාව දිනු කරනකොට මේ සංඥාවේ හිතන් සංඥා චිත්ත දිට්ඨි කියන මේවා කැඩිලා යනවා. තමන් ගෝණ තමින් මේවා කඩා ගන්නවා. එතකොට මේක කඩා ගැනීමට තවත් හිතන්න දෙයක් තියෙනවා. මොකද මේ නිත්‍ය ගතිය, නිත්‍ය කියන හැඟීම ඇති වෙන්නේ අනිත්‍ය සංඥා අනිත්‍ය අනුපස්සනාව නැති නිසා. මේ අනිත්‍ය කියන හැඟීම සම්පූර්ණ නොවීමට කරුණු දෙකක් තියෙනවා. මේක හොඳට හිතේ තබා ගන්න. අපට අවශ්‍යයි මේ නිත්‍ය කියන හැඟීම කඩා දැමීමට. නමුත් අපේ අඩුපාඩුවක් නිසා මේක තාම තියෙනවා. කොච්චර බණ කිව්වත් බණ ඇහුවත් ඒකත් සැකෙමයි තියෙනවා. සමහර විට සමහරුන්ට කැඩිලා යනවා, අයින් වෙලා යනවා. නමුත් ආයතරයක් එනවා. මේකට කරුණු දෙකක් තියෙනවා. මේ අර ධාතු වශයෙන් කර්මස්ථානයේද ගත්ත දේවල් ධාතු වශයෙන් හොඳට වැඩෙනකොට ඒ කොටස් එකක් එකක් පාසා වෙන වෙල වැටෙනවා. එතකොට පඨවි ධාතු මේකයි, ආපෝ ධාතු මේකයි, තේජෝ ධාතු මේකයි කියලා ධාතුන්ගේ ස්වභාවය වෙන වෙන වෙල වැටෙනවා. ඒ වෙන වෙන වෙල වැටෙන අවස්ථාවේදී ඒවයි ඇතිවීම නැතිවීම දෙකත් ඒ එකම අර වෙන වෙල වැටෙනකොට හිතට වැටෙන ගතිය තියෙනවා. වැටෙන්න ඕන. නමුත් මේ ඇතිවීම නැතිවීම දෙක සලකන්නේ නැහැ. එකක් වශයෙන් සලකන්නේ. මේ අර විදියට ධාතු වශයෙන් සලකලා පුරුදු වෙච්ච එකනට උදයබ්බය වශයෙන් ඇති වෙන. මේ ඇතිවීම නැතිවීම දෙක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. ඒක මෙනෙහි කරනකොට අර එකක් වශයෙන් හිතට අරගෙන තිබිච්ච දේවා එකක් මේක එකක් මේක නැති වෙන්නේ නැතුව ඔහොම තියෙන එකක් වශයෙන් සලකගෙන හිටියේ. මේක අර අනිත්‍ය තත්වය වහගෙන ඉන්නේ, වහගෙන වැහිමට හේතු කරුණු දෙක මොකද්ද? මේ ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකිරීම එකක්. අනිත් එක අර එකක් වාගේ ස්වභාවයෙන් හිතන ගතියෙන් වැහිලා තියෙන එක. එතකොට මේ දැන් අපි සලකලා බලමු හොඳට උදාහරණයක් වශයෙන් කිස් ගහක් අරගෙන භාවනාවේදී කිස් ගහ. එහෙම නැත්නම් ආනාපාන නිමිත්තට හිතේ උදාගෙන භාවනා කරනවා. එතකොට අර කිස් ගහ මේ ආනාපාන වශයෙන් ලැබෙන උස්ම මේවා එකක් වශයෙන් මුලින් වැටහෙන්නේ. මුලින් වැටහෙන්නේ එකක් වශයෙන්. ඒ එකක් වශයෙන් වැටහිච්ච එක අර ධාතු වශයෙන් වැටහෙනකොට පඨවි ධාතු කොටස් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් ආනාපානෙ වැටහෙන්නව අවස්ථාවේදී උස්ම ඇතුල් වෙන්නව පිට වෙන්නව අවස්ථාවේදී ඒ උස්ම පිට වෙන කොටත් ඇතුල් වෙන කොටත් හැපිගෙන ඇතුල් වෙනවා, හැපිගෙන පිට වෙනවා. හැපෙන්නේ මොකද? පඨවි ධාතු. එන පඨවි ධාතු සද්ද ලක්ෂණ. එහාට මෙහාට සලන්නේ වායු ධාතු ස්වභාවය. උණුසුම් වශයෙන් සීතල වශයෙන් දැනෙන තේජෝ ධාතු. එතකොට ඒ එක්කම අර පඨවි ධාතු කොටස් සම්බන්ධ වෙන ආපෝ ධාතු. මෙන්න මේ කොටස් වල විදිහට ධාතු වශයෙන් ඒ ධාතු වශයෙන් වැටෙනකොට මෙතන එකක් නෙමෙයි ගොඩක්. ගොඩක් නම් ඇතිවීම නැතිවීම තියෙනවා මෙතන. එතකොට ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක හොඳට හිතට වැටෙනවා. හොඳට හිතට වැටෙනකොට ඇතිවීම නැතිවීම දෙක ඊළඟට ඉරටුමිතියක් සම්බන්ධව කල්පනා කළාම ඉරටුමිතියක් ගත්තාම ඒක ඉරටුමිතියක් එතන එකක්. නමුත් ඒක එකක් එකක් කල්පනා කරනකොට වෙන් කරනකොට ඉරටු ගොඩක් එකකට මේ අරගෙන තියෙන්නේ. එතන මිත්‍යාඥාවක් ඇති වෙලා තිබුණා. එතන මිත්‍යාඥාවක් හැදෙනවා. එතකොට මිත්‍යා චිත්තය කැඩෙනවා. මිත්‍යා දිට්ඨියක් කැඩෙනවා. ඔන්න ඔය විදිහට උදයම්මය දෙක ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකරන නිසා සම්තතිය කියන මේ එකක් වශයෙන් අරගන්න ගතිය නිසා ඒ ගතියෙන් වැහිලා කියන නිසා මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කිරීමට අනිත්‍යානුපස්සනාව උපකාර වෙන්නේ මෙන්න මේ අනිත්‍යානුපස්සනාව කරන්නා වූ අවස්ථාවේදී උදය වය දෙක වැටහෙන නිසා. මේ අනිත්‍යානුපස්සනාව කරන්නා වූ අවස්ථාවේදී උදය වය දෙක වැටෙන්න ඕනේ. ඇතිවීම නැතිවීම දෙක ඇතිවීම නැතිවීම දෙක වැටහෙනකොට ඒ එක්කම මේ එකක් එකක් පාසා වෙන් වෙන් වශයෙන් ලැබෙන දේවල් වශයෙන් අර වැහිලා තියෙන මේ සංතතිය කැඩිලා යනකොට මේ ධර්ම සදාකාලික නැහැ, විඳෙනවා නැති වෙනවා, ඇති වෙලා නැති වෙනවා කියන හැඟීම ඇති වෙනවා. නිත්‍ය සංඥාම කැඩිලා යනවා. නිත්‍ය චිත්තය සිටිවිලි කැඩිලා යනවා. නිත්‍ය දිට්ඨිය කැඩිලා යනවා. මෙන්න මේ විදිහට අනිත්‍යානුපස්සනාව දිනු කරන්නා වූ අවස්ථාවේ යෝගාවචරය අනිත්‍යං කියලා කියන්න ඕන නැහැ. යෝගාවචරය ඒ විදිහේ වතාවක් කරන්න ඕන නැහැ. සංස්කාර ධර්මයන් වශයෙන් තම භාවනාවට ගත්ත අරමුණ වෙනස් කරන්නේ නැතුව ඒකෙම එහිම හිත ක්‍රමක්‍රමයෙන් තබා ගැනීමයි තබාගෙන එය මෙනෙහි කරමින් ඉදීමයි යෝගාවචරය විසින් කළ යුතුයි. හිත තැම්පත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වෙනකොට තැම්පත් වෙනකොට අර ප්‍රඥා කෘතියද ඉඩ ලැබෙනවා. ප්‍රඥා කෘතියෙන් කෙරෙන්නේ කුමක්ද? අර ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කිරීම. ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කරන්නා වූ අවස්ථාවේදී සංස්කාරයන් සම්බන්ධව තියෙන වෙන් වෙන එකින් එකට වෙන් වෙලා ගැනීම ඇති වෙනවා. එතෙන්දී නිත්‍ය සංඥාව භාවයම නැති වෙනවා. එතකොට නිත්‍ය දිට්ඨියක් නැති වෙනවා. මෙන්න මේ අනිත්‍යානුපස්සනාවේ සත්‍ය විදර්ශනා භාවනාව ගෙන යන අවස්ථාවේ දෙවෙනි කාරණේ දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥා පජහත්. දුක්ඛානුපස්සනාව කියන්නේ දුක ගැන හැඟීම නැවත නැවත පහළ වෙන්නා වූ එක. මේක දුකයි කියලා දුකයි කියලා කියනවා නෙමෙයි, හිතනවා නෙමෙයි. සංස්කාරය අන්තර අරමුණු භාවනාවට ගත්ත අරමුණට සම්බන්ධ සංස්කාරයන් දෙක යොදාගෙන ඉන්නව අවස්ථාවේදී මේ ඇතිවීම නැතිවීම දෙක හොඳට වැටහෙනවා නම් වැටහෙනව අවස්ථාවේදී දුක්ඛානුපස්සනාව දෙවිදේටම හිත වැටෙනවා. අනිත්‍යානුපස්සනාව වැඩෙන විට දුක්ඛානුපස්සනාව ඒ එක්කම ඉදිරියට එනවා. එතකොට යද නිත්‍යං අනිත්තං දුක්ඛං. කොයි විදිහට තරකානුකූලවත් වැටෙන්නේ? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් නිත්‍ය නම් ඒක සැපයි. කොයි විදිහට තරකානුකූලව ඉබේට හැඟීමක් ඇති වෙනවා? ඒ එක්කම විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයාට දුක්ඛානුපස්සනාව මේ සංස්කාරයන් දුකයි දුකයි කියලා වැටහීම හොඳට වැටහෙන පිළිවෙලක් තියෙනවා. ඒක වහගෙන ඉන්න දෙයක් තියෙනවා. මේ ඇතිවීම නැතිවීම දෙක පේනවා. නමුත් මේ දුක්ඛ ලක්ෂණේ සමහර විට වහගෙන ඉන්නවා. වහගෙන ඉන්නේ මේ ඉරියව්. ඉරියව් එහාට මෙහාට වෙනස් කරනවා. භාවනාවට ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ලිංගක් රිදෙනකොට ඔන්න අනිත් පැත්තට හැරෙනවා. ආයේ ඒ පැත්ත ටිකක් රිදීගෙන එනකොට අනිත් පැත්තට හැරෙනවා. රිදෙන්නත් ඉස්සෙල්ලාම. එක විදියකට ඉන්නේ නැහැ. දුක යට කරනවානේ. අවශ්‍ය වැටෙන්න ඕන දුක ඒක යට කර ගන්නවා මේ ඉරියව් මාරු කිරීම. ඉරියව් මාරු කරන්නේ නැතුව ඉන්න ඕන දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙන්න නම්. මේක දැවෙන විදියට දැනෙන, කැඩෙන විදියට දැනෙන, විඳෙන විදියට දැනෙන, විදෙස්සන විදියට දැනෙනවා මේ සංස්කාර කූඩුව. නමුත් මේවා දුකයි, මේ සංස්කාර දුකයි කියන හැඟීම ඇති කරගෙන ඒකට ඔය වැටහිච්චාවේ කියලා ඔය ඉන්න ඕන. අන්න එතකොට ඉරියව් මාරු නොකර ඉන්නකොට ඔන්න මේ දුක්ඛ ලක්ෂණේ හොඳට වැටෙනවා. දුක්ඛ ලක්ෂණේ හොඳට වැටෙනකොට මේ සංස්කාරය සැපයි, මේ සංස්කාරය සැපයි, මේවා හොඳයි කියලා සුභ සුඛ වශයෙන් ගත හැඟීම් තියෙනවා සංසාරේ. නොයෙක් විදියට තියෙනවා. දැන් සමහර විටක ඒ තැන්වලම පේනවා දුක. නමුත් ඒකම ප්‍රතිවල දාලා අර කොහෙවත් නැති සුඛයක් අරගෙන, සුභ ගතියක් අරගෙන, ඉස්සරහට අරගෙන අරක වහදාන දුක් ගතිය වහගන්න. මේක ඔය තාම ලිංගක් ඔය දුක් ලැබුණට අමාරුවක් ලැබුණට මේක හොඳයි, මේක යහපත්, මේ සුභයි, මේක සැපයි කියන ඔය විදිහේ හැඟීමක් තියාගෙන ඉන්නේ මේ සංසාරේ. මේ පංචස්කන්ධ කූඩුව සැපයි, මේක සුභයි, ඔය විදිහට අරගෙනයි මේ සංසාරේ පවත්වාගෙන ආන්නේ. මේක දුක් වශයෙන් තේරුම් ගත්තා නම් මේ සංසාරේ පවත්වන්නේ නැහැනේ. සංසාරේ ප්‍රාර්ථන මනුෂ්‍යයෙක් වෙන ප්‍රාර්ථනා කළා. යම් කිසි ප්‍රණිතියක් නිසා ආශාවක් නිසායි මනුෂ්‍යයෙක් උනේ. යටත් පිළිදෙන් තිරිදෙනේ උනේ භවයක මේ ප්‍රාර්ථනාවක් නිසා, ප්‍රණිතියක් නිසා, ආශාවක් නිසා මේ විදි ආශා කරන්නේ නැහැ. මේ මාතමක මේක දුක් වශයෙන් වැටුණා නම් වැටුණේ නැහැ. මේක සංසාරේ දිගට එන එකක් නේ සුඛ සංඥාව. සුඛ සංඥාව වගේම අර මුලින් කිව්වා වගේ සුඛ චිත්ත සත්‍යයි කියන හිතක් ඇති වෙනවා. සුඛ සංඥාව ඇති වෙලා ඇති වෙලා ඒක දිනුනාම අන්තිමේ සුඛ කියන චිත්ත පරම්පරාව ඊළඟට සුඛ කියන දිට්ඨිය ඇති වෙනවා. එතකොට සුඛ සංඥාව, සුඛ චිත්තය, සුඛ දිට්ඨිය ඔය විදිහට ඇති වෙනවා. ඒවා තිබුණාන් පස්සේ මේක දුකේ කියලා කවු කිව්වට බාරගන්නේ නැහැ. මේ දුකේ දුකේ කියලා කිව්වට මේ මොන දුකක්ද? ඔහමත් කියනවන දුකක්. ඔය ස්වභාවයෙන් ගතියන්නේ කියලා මම ගන්නවා. ඒක යට කරලා දාන්න. කොහොමද එන්නේ සතුටු නැහැ දුකයි කියන්නේ. මේ සමහර උදවිය අනිත්‍ය කියන කතාවට සතුටු නැහැ. අහන්න සතුටු නැහැ. දුකයි කියන වචනේ අහන්න සතුටු නැහැ. නමුත් මේකේ තියෙන දේ තියෙන ස්වභාවය ඒක අහන්න සතුටුද? ඔන්නේ මේ දිට්ඨියක මහත. මේව දිනුනු වෙච්ච දිට්ඨියේ මහතයි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයන් දේශනා කරන්නව අවස්ථාවේදී මේ අනිත්‍ය කතාව දුක්ඛ භාවයේ හඳුන්වන දේශනාවල් කෙරෙනකොට මිනිස්යන් නෙමෙයි දෙවියෝ දීර්ඝායුෂ දෙවියෝ කම්පා වුණා. අපි නිත්‍යයි නිත්‍යයි හැමදාම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ ඒ අඥානෙ වේබලයි කියනවානේ. එහෙම වෙන්නේ නැහැ කියනවානේ කියලා කම්පා වුණා. භයද කන්නේ. අර ඒ විදිය නිත්‍ය ගත්තාම අපට මේ ධර්මයන් අහලා එක්තරා අන්දමක සුතමේ ඥානයක් තියෙනවා. සුතමේ ඥානයක් නැති වෙනකොට මේ විදියට ධර්මයක් කවදාකවත් අහන ලැබෙන්නේ නැති වෙනකොට මේ සදාකාලික හැඟීමක් යුක්තව ඉන්නේ. එතකොට මේ කානිත්‍යයි දුකයි කියනකොට හත්හල් පායයි. එනිසා මෙතෙන් දෙවෙනි අනුපස්සනාව කරන්නා වූ ඇත්තෝ අනුපස්සනාව හොඳට ප්‍රකට වීමට නම් හෙල්ලෙන්නේ නැතුව ඇවිතා දුරට ඇවිතා වේලාවක් එක ආදිනීම ඉඳගෙන ඉන්න මහන්සිය ගන්නවනේ. එතකොට දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙනවා. සුඛ සංඥාව සුඛ දිට්ඨිය සුඛ දිට්ඨිය අනංග වශයෙන් හැදෙනවා. ඊළඟට අනත්තානුපස්සනාව ආරත්ත. එතකොට දුක්ඛස්ස දුක්ඛන්ති අනුපස්ස අනු අනුපස්සන දුක්ඛානුපස්සනයි කියපු දැන තේරුම මේ විදිහට ගන්නවොන. එතන අනත්තාන අනු අනුපස්සන අනුපස්සන අනාත්මෝ ධර්මයන් පිළිබඳව නැව අනාත්මේ කියන නැවත නැවත හැඟීම අනත්තානුපස්සන. එතකොට අනත්තානුපස්සනම උදාහරණ කරන්න කරනකොට ආත්මයක් ජීවනවා කියලා හැඟීමක් බොහෝ විට බොහෝ දෙනා තුළ තියෙනවා. ලෝකයේ තියෙන ආගම් හැම එකම වාගේ මේ ආත්මයක් තියෙනවා කියලා ආත්ම දෘෂ්ටිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආත්ම දෘෂ්ටිය කඩාගෙන මේ අනාත්ම අනත්තානුපස්සනාව ඒ දෘෂ්ටිය කඩා ගැනීමට උපකාර වන්නා වූ දේශනාව අනුපස්සනාවක් ඥානමය ක්‍රියාවක්. එතකොට මේ අනත් අනාත්මය අනාත්ම හැඟීම යට වෙලා තියෙනවා. මක්නිසාද මේක මේ ඝන සංඥාව ඝන සංඥා කියලා එකක්. ඒ කියන්නේ මත්දේක විස්තර කරනවා. සාමාන්‍යයෙන් මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට යොදන්න ඕන මෙනෙහි කිරීමේ ක්‍රමය ධාතු විනිර්භෝගී කියන කොටස් වෙන් කරලා සලකන්න පුරුදු වෙන්න ඕනේ. මේවා පඨවි ධාතු, මේවා ආපෝ ධාතු, මේවා තේජෝ ධාතු, මේවා වායෝ ධාතු, මේ ආකාශ ධාතු, මේ විඥාන ධාතු කියලා මේ විදිහට ධාතු කොටස්. අර කායානුපස්සනාවේදී සඳහන් වෙන කාලෙට මේ ශරීරයේ මේ කොටස් මේවා කියලා කලපන්නා වාගේ පංචස්කන්ධයේ පිළිබඳව එකක් එකක් වාසා එක එක කොටස් වෙන් කළා සලකන්න පුරුදු වෙන්න ඕන. ඒවා වෙන් කළා සලකනකොට ආත්මයට ඉඩක් නැහැ. ආත්මය කියලා දෙයක් ගැනීමට තරක් නැති වෙනවා. මේව සලකන්නේ නැහැ. ගෙඩි පිටින්ම මේක ඇතුලේ තියෙනවා ආත්මය. ඇතැම් උදවිය රූපය ආත්මය වශයෙන් සලකනවා. ඇතැම් විට ඇතැම් කෙනෙක් වේදනාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඥාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඛාර ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් විඥානය ආත්මය කියලා සලකනවා. ඒ විදිහට නොයෙක් විදිහට මේ ආත්මය ගැන සලකන්නෝ ඉන්නවා ලෝකේ. මේ බුද්ධ දේශනාවේ සඳහන් වන අනාත්ම දර්ශනේ සම්පූර්ණ කර ගැනීමට මේ විදිහට ධාතු වශයෙන් වෙන් කරගන්න ඕනේ. ඒ වෙන් කළ කල බලන්න ඕනේ. එතකොට අර ඝන සංඥාව කැඩිලා යනවා. ඝන කියන්නේ එකට, එකතු වෙයි, එකතුකම්. එකතුව සැලකීම. ඒකෙන් කැඩිලා බිඳිලා යනවා. එතකොට අනත්තානුපස්සනං භාවෙන්තෝ හත්ත සංඥං පදහති. එතකොට ආත්ම කියන හැඟීම නැති වෙනවා. ආත්මයක් තියෙනවා කියන හැඟීම නැති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් විදර්ශනාවට ගන්න ලක්ෂණ තුන. ත්‍රි ලක්ෂණ. ලක්ෂණස්සය කියන්නේ එහෙමයි. සාමාන්‍ය ලක්ෂණේ කියන්නේ මේ කොටස් තුනට. මේ කොටස් තුන හොඳට සාලකන පිළිවෙලට, සැලකෙන පිළිවෙලට, අවබෝධය ඇති වෙන පිළිවෙලට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට එහාට අනිත් ඒවත් පලකන්න ක්‍රමක්‍රමයෙන් අවස්ථාව ලැබෙනවා ඇති. අද දවසේ මේ අනුපස්සන 18 මෙන්න මේ තුන විතරයි අද කියන්නට බලාපොරොත්තු වෙන්නේ. අනිත් කොටස් අනිත් දවස වල ටික ටික කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අද මේ විදිහට විදර්ශනාව කිරීමට පුරුදු වෙන්න ඕන. විදර්ශනාව තර කර ගන්න ඕන. විදර්ශනාව සකස් කර ගන්න ඕන. මේ විදිහට විදර්ශනාව සකස් කරගෙන බලාපොරොත්තු වන්නා වන්නම සියලුම ලක්ෂණ අවබෝධ කරගෙන ධර්ම ස්වභාව අවබෝධ කරගෙන මේ විදර්ශනා ඥාන වල බලයෙන් සදන් වශයෙන් පිළිපැති කරගෙන අවසානයේ ලෝකෝත්තර ඥාන වලින් සමුච්ඡේ දප්තහණයෙන් පිළිපැති කිරීම අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.